අයිබෝන් කියලා ටෙක් කතා 11 වෙනි වැඩසටහන පටන් ගත්තා. බුද්ධික අද බුද්ධිකයි මායි හර්ෂයි නම් අද වෙබ් සුපරුවල් දෙකට ඉන්නේ අනිත් කට්ටිය ගෙවල් වල නේද?
මේ තිල්නත් ඉතින් ඇවිල්ලා පැනලා ගියා ගලින් නේද?
ඔව් ඒකනේ.
කොහොම හරි ඉතින් ස්කයිප්
එකට දැන් අරගෙන ගත්තා. ගෙදර කර්ෆියු එකක් දාලා තිනා 9ට කලින් ගෙදර එන්න ඕනි කියලා.
මේ දනිෂ්ක මලින්ත ඉතින් ඉන්නව නේද ස්කයිප් වල?
ඔව්.
මලින්ත නිදි නෑනේ නේද?
දැන් නම් නිදිමත ඉතින් ඉන්නවා ඉතින්.
මම ඉතින් ඒක උදේ සාන්දර මලින්ත දැන් තව ටැකින් විතර පිට වෙන්නත් ඕන කොළඹට එන්න.
ඔව් නේද මලින්තට බස් දෙකයි කෝච්චියයි වැල් තුනයිනේ.
ඇයිද පීනන්න තියෙන පොඩි ගඟක් තියෙනවා.
ඔව් අර අයන් මෑන් කන්ටෙස්ට් එකක ගේන මලින්තට කොළඹේනවා කිය.
ඇත්තට මම හිතන්නේ ලංකාවේ මම සාමාන්‍ය ගමනාගමනේ කටයුතු වලදී Google Maps භාවිත කරන එකම ලාංකිකය විදිහට මේ මලින්ත වඳුන්නන්න පුළුවන් අපිට.
ඔව් අනිතක මේ මලින්තට අර මැප් මේ මයික් එක ටෙස්ට් කරලා පොඩ්ඩක් මහන්සිත් කිව්වා.
ඔව් එතන මේ ගිය සැරේ අපි මලින්ත මයික් ටෙස්ට් කරන විදිය දැම්මා මේ ගොඩක් අය ඉතින් ප්‍රතිචාර දක්වන්නේ අපිට chat වල එහෙම නිතරම කිව්වා කවුද එහෙම කියන.
මොකද මේ මලින්දට ගොඩ වේකන්සිස් ඇවිල්ලා තියෙනකෝ මේ ඔය ස්ටේජ් වලදී එහෙම අර සංගීත දර්ශන වල මේ මයික් ටෙස්ට් කරන්න එන්න කියලා.
ඒක සංගීත වල විතර දේශපාලන රැස්වීම වල වගේ එහෙම ටෙස්ට් කරන්න මං හිතන්නේ මේ.
නෑ නෑ ඇත්තට
පක්ෂයේ පරාජයටත් හේතු වෙන්න පුළුවන් සමහරට මයික් එක ටෙස්ට් කරන්න.
ඔව් ඒ වගේම මේ දනිෂ්ක පිටරටින් පාව ගොඩක් ඇවිල්ලා තිබ්බා මොකද අර බෑක් ස්ට්‍රීට් බොයිස් ලාත් එන්න කියලා තිබ්බා මේ අර මේගොල්ලන්ගේ ක්‍රවුඩ් එක වැඩි වෙනකොට කට්ටිය ලෝ ගන්න.
රයිට්. නෑ අපිට ආරම්භරයි ඉතින් අපි ආයෙකට කීයේ මේ අවස්ථාව ලැබෙන්නේ.
ඔව් ඉතින්
ඉක්මනට ෂෝ එකක් ඉවර කරගන්න ඕන නම් දැන්ම නම් හරිනේ.
කොහොම කොහොම හරි මේ අද ඉතින් පටන් ගමු නේද? අද අපි වැඩසටහන් ටිකක් කෙටි කරන්නත් බලාපොරොත්තු වෙනුනේ. අපිට පොඩි ගමනක් යන්නත් තියෙනවා මේ ඉවර වෙලා.
ඔව් අපිට නෙමෙයි මේ ඇත්තටම මලින්තට.
ඔව්. මේ ඒකින්ද ගාලින්ග මං හිතන්නේ මේ අපේ IT බුද්ධික ඉන්නවනේ. එයාගේ ප්‍රශ්නෙම පටන් ගත්තොත් හොඳයි නේද? ගියසරේ අපි උත්තර දුන්නාට මේ
ඔව් ගොඩක් මේ බාර ආ ප්‍රශ්න වල අපි ඊමේල් වලින් කතා කරා ඒගොල්ලොත් එක්ක මොකද ගොඩක් වෙලාට අර මොකද හැමදාම ටෙක් කතා වලදී අපි ටෙක් කතා වලදී තමයි ඒගොල්ලන්ගේ ප්‍රශ්න අහන්න තියෙන ගොඩක් වෙලාට ඇහෙන්නේ. ඒක නිසා මේ පාර අපි පොඩ්ඩක් ඊමේල් වලින් කට්ටියත් එක්ක කතා කරලා ඒ ප්‍රශ්න විසඳන්න බැලුවා. දනිෂ්ක මොකද දනිෂ්කනේ ගොඩක්ම මේ බුද්ධිගත් එක්ක කතා කරේ. මොකද එයාගේ ප්‍රශ්න දනිෂ්ක?
එයා කියන්නේ කලින්ද මේ එයා දැන් කලින් ඉන්නක් දාලා තිබුණාට පස්සේ මේ XP CD එක දාලා මේ කියන්නේ bootable CD එක දාලා එයා install කරන්න හදද්දී මේ CD එක මේ කියන්නේ CD එකෙන් boot වෙන්නේ නැහැ කියලා. ඉතින් අපි අර ඇහුවා එයාගෙන් මේ ගිය පහුගිය වසරානේදීත් අපි සඳහන් කළා කියන්නේ BIOS වල හරියට first boot එක CD එකට දීලාද තියෙන්නේ. ඒ වගේම CD එක කියන්නේ damage වෙලා තියෙනවද වගේ බලන්න කියලා ඒ කිසිම ද හේතුවක් වෙලා නැහැ කියලා තමයි එයා කිව්වේ. හැබැයි මේ එයා දැන් අද අපරා පීනස් වලින් කතා කරද්දී මම ඉතින් කාලින් කරත් එක දකින්නදී මේ දැන් ආයෙත් එක දාලා බලන්නම් කියලා. මොකද මේ තමයි අපි ඕක දැන් ළඟකදී අපි ටෙස්ට් කරලා පොගියස කියලා මම දැන් කාලින් දැන් අද ටෙස්ට් කරලා තිබුණා. අපිට හැබැයි ගැටලු අහුනේ නැහැ. මේ හැබැයි එක තැනක මේ Ubuntu කලින් දාපු එකනේ Google වල ඕක කතා කරලා තිබ්බ ෆෝරම් එක. මේ තෙන් ඒකත් අපි බැලුවා මේ ගැටලුවද කියලා බුද්ධිගල දෙන හැබැයි එක ගැටලුවක් තියෙනවා. මේ දැන් එයාගේ BIOS වල ගැටලුවක් තියෙනවද කියලා බලාගන්න අපිට හරියටම මේ එයාගේ BIOS එයා භාවිත කරන්නේ මොනවා කියන්නේ BIOS වල version එක මොන හරි දෙයක් අපිට සනහන් කරන අපිටත් ඒ හරියටම AIM machine එකක් හොයාගෙන ටෙස් කරන්නත් තිබුණා. ඉතින් මම නම් මොකද මම පහුගිය පාරට මේ කරේ නම් මේ මුලින්ම මම ඔය කියන්නේ මටත් කෙනෙක් කිව්වා වගේම මැෂින් එක යාලා මේ XP දාලා බූට් කරන්න බෑ. හැබැයි යාට අනිවාර්යෙන් XP ෆෝමැට් කරගන්න ඕනේ. මේ Linux ගියා ගන්න ඕනේ කියලා. ඒකට මම කරේ මුලින්ම මේ යා කිව්ව කෙනේ මට මේ එයා බෑකප් අරගෙන තියෙන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. මම ගෙන මේ ඩෝර දාලා හැබැයි මේ ෆෙඩෝර වලින් බූට් කරලා පාටිෂන් කරන තැනදී මම මේ මුලින්ම මේ පාටිෂන් එක ඉතුරු කරලා ෆෙඩෝර වලින් ෆෝමැට් කරලා Windows වලට අනුකූලව හරියන්න ෆෝමැට් කරලා VPAT විදියට තෝරලා ෆයිල් සිස්ටම් එක ඊට පස්සේ SD1 කියන එක ඊට පස්සේ ඉතුරු ටික මම Linux වලට පාවිච්චි කරා. ඊට පස්සේ ආයෙත් XP එක දාද්දි ගන්න ඒක සාමාන්‍ය විදිහටම බූට් කරලා අර ඒකේ අඳුරගත්ත යට free bus කියනවා කියලා Windows format එක ඒ කිසි ගැටලුවක් නැතුව මේක හැබැයි SAT එක. දැන් අද කාලෙක මම හිතන්නේ මේ ID එකට පරීක්ෂා කරලා තිබ්බනේ කාලෙක.
ඔව් මම computers 3 කතර බැලුවා. ඔව් මම computers 3 කතර බැලුවා දනිෂ්ක. එකක් මේ ID තියෙන Pentium 4 machine එකක්. ඒකේ තනිකර ඉන්ස්ටෝල් කරලා තිබ්බේ Ubuntu තමයි. ඒක මම XP service pack නැති CD එකෙන් boot කරලා බැලුවා. ඒකෙන් service pack මුකුත් නැතුව OEM CD එකක්. ඒක ඇත්තටම original CD එකක්. ඒක නම් කිසිම ගැටලුවක් නැතුව boot වුණා. හැබැයි එක අවස්ථාවකදී මම දැක්කා මේක එක HP machine එකක. ඒක හැබැයි SATA එකක්. ඒකේ SATA native mode එක දාලා තිනකොට CD එකෙන් boot කරාම පොඩි ගැටලුවක් තියෙනවා වගේ දැනෙනවා. මොකද ගොඩක් වෙලා බලන් ඉඳලා hard disk එකක් නැහැ කියලා කිව්වා. හැබැයි අර බුද්ධිකට වගේ මේ blank screen එකක් නම් නෙමෙයි ආවේ. ඊට පස්සේ මම SATA අර මේ BIOS එකෙන් set කරන්න පුළුවන් මේක මේ compatible කියලා. compatible mode එකට දැම්මම hard disk එක detect කරලා ආවා. හැබැයි ඉතින් partitions නැහැ කියලා කිව්වා. ඊට ඒ වගේම මම අර IBM එකක බැලුව dual boot දාලා තියෙන එක මේ i boot කළා. හැබැයි මට නම් ඒක පොඩ්ඩක් හොයාගන්න බැරි නැහැ. හැම ගැටලුවක් තියෙනවා කියලා. හැබැයි ඔය website වල නම් මම කියනකොට දැක්කේ සමහර BIOS වල මේ ගැටලුව තියෙනවා කියලා.
ඔව්. ඒ වගේම කාලෙකට ඊයේ මම Fedora channel එකනොත් ඇහුවා මේ ඒ කියන්නේ කට්ටිය කියන්නේ මීට කලින් ඒ වගේ ගැටුවක් ඒකට මේ හම්බෙලා නැහැ කියලා. ඉතින් ඒකවලත් අර සමහරවිට ඉතින් අපි කතා කරන දේ නැහැ මුලින් ඉතින් joke කරා සමහරට CD එක හිල්ලත් ඇති එහෙම කියලා. නැත්නම් එහෙමත් වෙනවා පොටින් එක කෙනෙක්ම CD එක upside down එක මාරු කරලා දාලා කියලා දැක්ක. එහෙමත් වෙනවා ඉතින් මේ ඉතින් අපිට බුද්ධික සාහරු කරලා කිව්වා එයා මොකද මේ machine ගොඩක් බලවත් තිබුණා. මේ බලමු දැන් මේ පාර බුද්ධික ආයෙත් දාන්නම් කියලා අද දවාලේ කී අපිට මේ පණිඩක් කියලා කිව්නා ඒ ආයෙත් try කරනවායි කියලා. මොකද ඇත්තටම මේ කලින් වරනවා දැන් ඒ කියන්නේ රෙඩ්ඩ් සමාගම කලින් ආපු ප්‍රශ්නයක් ඒ කියන්නේ ග්ලෝබල් මේ කස්ටමර් කෙනෙක් එක්ක කතාරන් මේ ඔයගේ CDA DVD එක වැඩ කරන්නේ නැහැ කියලා. මේ සිස්ටම් ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙක් කියලා මේ කෝල් ලැබිලා කියලා දුන්නා. මේ කැම්පික සෝරි ටිකට් එක විදිහට ඇවිල්ලා තිබුණේ බලනකොට මේ පොයල හොයලා ලොග්ස් උත් ඔක්කොම බලලා මේ හරියන්නේම නැහැ. ඊපස්සේ බලනකොට එකේ නිකමද හව මේ ROM එක CD ROM එකක්ද DVD ROM එකක්ද කියලා. බලනකොට මේ CD ROM එකට තමයි අර මේ ඉන්ස්ටොලේෂන් DVD එක දාලා තිබුණේ. එහෙම අතක සීමුත් ඉතින් මේ සාමාන්‍යයෙන් ඉතින් DVD වෙන්න පුළුවන් ඉතින්. හැබැයි ඒකට බුද්ධි කරන හැම වෙලා නැහැ. බුද්ධි කිව්ව එක ස්ථිරවම මේ ගැට්ලියා මේ පරීක්ෂා කරන්නේ කියලා. කලින්ද?
ඔව් ඇත්තටම මේ DVD ගන්න වෙන්න විදිහක්ම නැහැ. මොකද XP ඇත්තටම DVD වල ආවේ නැහැ මම දන්න තරමින්. ගොඩක්ම CD වල ආවේ. හැබැයි යාගේ service pack level එක නම් මට අහගන්න බැරි වුණා දනිෂ්ක. යා චෙක් කරන්න.
දැන් මම කියන්නේ අර මේ ඉස්සෙල්ලා අවස්ථාව වුණේ ඒක Linux DVD එකක් දාද්දී ඒකේ මේ.
ඔව් ඒක තමයි. හැබැයි
ඒක නෝ එහෙම ප්‍රශ්නයක් නැහැ.
ඔව් හැබැයි අර බුද්ධික කියලා තිබ්බා ගැටලුව නම් ඒ කියන්නේ මේ dual boot install කරලා තියෙන machine එක ආයි Windows install කරන්න CD එක දැම්මම Windows CD එක මේ blank screen එක ඇවිල්ලා නවතිනවා කියලා. ඉතින් ඒක error එක අපිට තාම හදාගන්න බැරි නම් ඒ විදිහ machine එකක් බලලා ඒ වගේම environment එක කොහොමද තියෙන්නේ කියලා පොඩ්ඩක් බලලා තමයි ඕක හරියට උත්තරයක් දෙන්න පුළුවන්. හැබැයි සමහර අයට ඔය ගැටලුව තියෙනවා කියන එක අපිට තේරුණා නේද දර්ශක පොඩක් හොයලා බලන්න සමහර අය කියලා තිබ්බ මෙහෙම මෙහෙම කියලා. හැබැයි ගොඩක් අය ඒකට හේතුව කියලා තිබ්බේ මේ ඒගොල්ලන්ගේ බයස් එකේ ගැටලු කියලා.
ඔව් ඒක තමයි කලින් ගලෙන් අර අපි දැන් මේ බුද්ධිකේ ප්‍රශ්නෙත් එක්කම අපිට අනිත් පැත්තට කියන්න පුළුවන්. අපකින් පෙන් හරි ඒගොල්ලෝ වෙන තැනකින් හරි ප්‍රශ්නයක් අහද්දී ගොඩක් වෙලාවට මේ සමහර බග් වල එහෙමත් බග් සීලාවලත් එක සටහන් වෙලා දෙනවා මේ අර ඒ දෝෂය ආයෙත් යන්නේ කියලා. අපි කියන බග් එක රීප්‍රොඩියුස් කියන්නේ මේ ඒක රීප්‍රොඩියුස් කරන්නේ කොහොමද කියලා ගොඩක් වෙලාවට අහනවා අපි. ඒ කියන්නේ ඒක ඉදි දෙන්න ඕනේ අපට තමන් කරක ඒ කියන්නේ මොකක් කරේ මේ දෝෂයක් ඇති වුණා නම් ඒක උනේ කොහොමද කියන්නේ. ඒ කියන්නේ තමන් ඊට කලින් කරේ මොනවද කියන ස්ටෙප්ස් ටිකක්වත් දෙන්න ඕනේ. ඊළඟට තමන්ගේ ඒ කියන්නේ මැෂින් එකේ එන්වයරන්මන්ට් එක කොහොමද කියලා වගේ පොඩ්ඩක් ඉස්සර. එතකොට අපිට ලේසියෙන්ම පුළුවන් මොකක් කර ගැටලුවක් අහනවා මේ ඒක निराකරණය කරන්න ඒ කරනවා. ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් මේ තෙක්කතාවලට විතරක් නෙමෙයි ඕගොල්ලන්ට තේරෙවේ මේ බන ඒ කියන්නේ දැන් වෙන බග් කියලා හරි වෙන ප්‍රොජෙක්ට් එකකට ගියත් ඒගොල්ලෝ මේ ප්‍රශ්න විසඳන්න ගියාම අහන්න ගොඩක් කරාට මේ කොහොම සමාහලට අහන දැන් ඉන්ස්ටෝල් කරේ කොහොමද කියලා මේ කියන්නේ සාමාන්‍ය දැන් මේ Linux එකක් නම් අහනවා RPM වලින් දැම්මද නැත්නම් ඒක අර ඒ ක්‍රම අහන ඒගොල්ලෝ ඉතින් ඉතින් ඒ වගේ අර මේ වෙච්ච දේවල් ඉස්සර ටික හරියට එකපාරින් කියන්න පුළුවන් නම් ගොඩක් ලේසි. මොකද අපි සමාහලට දැන් අපිට හිතා ගන්න බැරි නම් අපි මේ ප්‍රශ්න යොමු කරනවා මේ කියන්නේ වෙන තැනකින් අපි අනිවාර්යෙන් අහනවා. එතකොට අපිට ලේසි ඔක්කොම විස්තර අපි ළඟ තිබුණොත් නැත්නම් සරින්සරේ අහන්න ගියාම පොඩ්ඩක් කරදරයි. කියන්නේ අපි දැන් මේල් එකක් එනකොට දැන් අපි හිතමු උදාහරණයක් බලින් පරිමායි කතා කරනවා නම් මලින්ද කියන්නේ මේල් එකක් දෙනවා ඊට පස්සේ ගන්න යනවා නම් අපි වෙන channel එකකට IRC එකකට වගේ ආයි මලින්තර ඉතුරු ටික අහගෙන මලින්තර මේල් එකක් දානවා නම් මේ මට තව දවසක් විතර ඉන්න ඕනේ. මේ අපි ඊළඟ මේ කොටසට යමුද? මේ කාලින්ද මොල මලින්තර නින්ද ගිහිල්ලා තියෙද්ද දැන් මෙන්න වැඩසටහනේ යද්දි
මේ කාලින්ග මං හිතන්නේ මේ අපි ඊළඟ ප්‍රශ්නෙට යමු එනන්නේ. දැන් බුද්ධිගත දීර්ඝ පිළිතුරක් දුන්නා. ඒ වගේම මේ අපි තව ටිකක් try කරලා බලමු කියන්නේ.
ඔව් බුද්ධික අපිට කියන්න පුළුවන් නම් යාගේ hardware මොනවද තියෙන machine එකේ මාදිලිය, එතකොට hard disk එකේ වර්ගය, ඒ වගේ දෙවිස්තර ටිකක් අපිට දෙන්න පුළුවන්. CD ROM එකේ වර්ගය, ඒ වගේ එතකොට යා install කරන්න යන XP එකේ version එක මොකක්ද, ඒ කියන්නේ XP service pack level එක මොකක්ද, ඒ වගේ කියන්න පුළුවන් නම් ගොඩක් පහසුයි අපිට.
කලින් මේ මම කල්පනා කරේ දැන් ඊළඟට ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා. ඇත්තටම මේ දෙක මට නිකන් සමානකමක් පෙන්නනවා. ඒ නිසා අපි එකට උත්තර දෙමුනේ.
ඔව්.
ඒක අහලා තින්නේ දිශාන් කියලා කෙනෙකුයි සුදර්ශි කියලා තව එක තමයි අහලා තියෙන ප්‍රශ්නේ. DNS සහ DHCP servers කියන්නේ මොකක්ද කියලා. ඒක අනිත් ප්‍රශ්නේ තියෙනවා. Active Directory එකක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න කියලා තියෙනවා. අපි මේ දෙක එකට කතා කරමු නේද?
ඔව්. ඒ ප්‍රශ්න තුනක් තියෙනවා. තුනම එකට කතා කරමු. ඉතලා මොකද බුද්ධි ගන්න අපි මූලික වශයෙන් DHCP කියන්නේ මොකද්ද කියලා ගමු නේද?
ඒකද අපි Active Directory ගැන පොඩ්ඩක් කතා කරලා ඉමු.
ඔව්. Active Directory කියන්නේ බුද්ධි කිව්වන හොඳයි නේද? මොකද්ද?
ඒකේ සරලවම කියනවනම් directory service එකන්නේ Windows මගින්, ඒ කියන්නේ Microsoft සමාගමෙන් හඳුන්වා දීපු Windows servers එක වැඩ කරන්න පුළුවන් directory service එකක්. يعني directory service එකදී අපිට කරගන්න පුළුවන් වැඩ තියෙනවා. ඒ කියන්නේ users ලා ඉන්නවා. ඒ වගේම resources තියෙනවා directory service එක. ඒ හැම දෙයක්ම register වෙන්නේ directory service එකේ. ඒකෙදි මේ අපිට ඒ කියන්නේ එක එක level එකට ඒවා පාලනය කරන්න කොහොමද බෙදිලා යන්නේ, ඒ වගේ දේවල් පාලනය කරන්න, ඒ වගේම මේ share කරගන්න පහසුකම් සපයනවානේ.
ඔව්. ඒ කියන්නේ user information, එතකොට network එකේ තියෙන computer information, user password, එතකොට ඊට අමතරව මේ user-ගේ contact information පවා මෙතන තියෙනවා.
ඔව්. ඒ වගේම මේ active directory ගැන කතා කරද්දී මේ කලින්ම මේ මම හිතන්නේ මේ active directory එක තාම ඒ මට්ටමේ මේ FOSS solution එකක් තියෙනවද මොනවාරි?
ඔව්. දැනට ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නේ මේ LDAP කියන එක.
ඔව්.
Open LDAP කියන එක. ඉතින් මේ හැබැයි මේ මේක මේ මේ ප්‍රොටෝකෝල්ම වගේ ටිකම තමයි LDAP වලත් තියෙන්නේ. හැබැයි අර තරම් ෆීචර්ස් නැහැ LDAP වලත් නැහැ.
ඔව්. ඒ වගේම මේ Active Directory එකක් දැන් ඒක අපි මේ ඉන්ස්ටෝල් කරගන්න විදිය කියනවනම් කාලින්ග මේ Windows server system එකක් එක්ක පුළුවන් නේද Active Directory වැඩ කරගන්න.
Windows 2000 වලින් ඉහළට එන හැම එකකම ආවේ Windows Active Directory කියන එක. ඊට කලින් ආවේ ඒගොල්ලන්ගේ Domain Controller කියලා Windows NT වලදී. ඒකේ අලුත් version එකක් වගේ තමයි Windows 2000 වලදී මේගොල්ලෝ මේක Active Directory කියලා ආවේ.
අලුත්ම version එක මොකක්ද?
දැන් 2008 වල තියෙන Active Directory එක තමයි තියෙන්නේ. Active Directory වල වටිනාකම තමයි මේ enterprise මේක ඇත්තනම් පොඩි අයට ගොඩක් වෙලාට මේකේ වටිනාකම තේරෙන්නේ නැහැ. එක තැනක තියෙන පොඩි company එක. නමුත් මේකේ වටිනාකම තේරෙන්නේ මේ globally distributed enterprise එකක් වගේ ගියාම මේ වටිනාකම බොහෝමයක් තියෙනවා. මොකද මේ user manage කරන්න එක තැනක ඉඳන් මොකද Microsoft සමාගම හැමතිස්සෙම දරනු සෑත්තා මේ single point administration කියන එක. يعني globally distributed network එකක් උනත් එක තැනක ඉඳන් manage කරන්න පුළුවන් වෙන හදන එක තමයි ඒගොල්ලෝ ගොඩක් කරලා උත්සාහ කරන්නේ. ඉතින් මේ active directory වලදී මේ වගේ domain tree එකක්, domain forest එකක් වගේ කියලා කියන එක. يعني company keep එකක්, يعني branches keep එකක් එකම active directory tree එකක් වගේ හැදිලා යන්නේ. ඒ වගේ දේවල් තියෙනවා. ඔව්. ඊට අමතරව active directory එකේ registered services කියලා තියෙනවා. ඒව එකක් තමයි DHCP, DNS වගේ ඒවාත් active directory එකත් එක්ක වැඩ කරන දේවල් කියලා කියන්න පුළුවන්. active directory එක මේව පවා manage වෙනවා. එතකොට email, ඒ වගේ authentication වලට ගොඩාක් පාවිච්චි කරන active directory කියන්නේ computer log වෙනකොට user password එක තැනක තියාගන්න, ඒවා manage කරන්න, user ගේ profiles තියාගන්න, එවාගේ දේවල් වලටත් active directory පාවිච්චි කරන්න පුළුවන්. ඔව්.
මේ DNS සහ DHCP සර්වර්ස් ගැන කතා කරොත් අපි කියන්නේ DNS එකක් කියන්නේ නෝ නමින්ම කියන්නේ domain name server එකක්.
ඒක නම් ගොඩක් වැදගත් වෙනවනේ මේ internet සම්බන්ධ.
ඒකේ කියන්නේ ප්‍රධානම භාවිතාව තමයි මේ domain name එකක් IP address එකක් බවට
පරිවර්තනය
කරන එක. ඔව්. ඒකමයි reverse DNS කියනවා. ඒ කියන්නේ IP address එකක්
domain
name එකක් බවට පත් කරන එකනේ.
ඔව්.
කාලින්ග ඒ දෙක වෙනුවෙන්ම DNS හැදුවට දැන් තව තව දේවල් වලට කියන්නේ DNS records ජාති දින ගොඩක්.
ඔව් DNS උදාහරණයක් වශයෙන් ගත්තොත් DNS වල සාමාන්‍යයෙන් ඔය අපි කිව්ව නමට IP එක ගන්නවනම් ඒ record එකක් කියලා කියන්නේ.
MX.
MX කියලා කියන්නේ mail exchange record එක. ඒ කියන්නේ domain එක අදාළ mail කොයි server එකටද ලබා දෙන්න ඕනේ කියන එක තීරණය කරන්න මේ MX record එකෙන්.
අනිත් එක මේ තව දෙයක් නේද, ඔය මේ internet එකට සම්බන්ධ main root name servers තියෙනවා නේද 13ක්. මං
root
servers 13ක්ද තියෙන්නේ?
root servers ඊට වඩා තියෙනවා. මේ ඒ කියන්නේ tree එකේ තියෙන 13ක් කියලා තමයි උනාට ඊට වඩා ඒ කියන්නේ එක host එකට IP 2-3 තියෙන ලාල් තියෙනවා.
ඒ කියන්නේ මේ ඉන්ටර්නෙට් එකේ තියෙන ප්‍රධානම මේ
ඔව් ඒ කියන්නේ root top level root servers 13ක් කියලා කියන ඒවා 13ට වඩා මේවා තියෙනවා. මේක අර a.root servers කියලා තියෙන ඉඳ ඔය list එකේ 13යි තියෙන්නේ. උනාට මේ ලංකාවෙත් ළඟදී එකක්
දාලා තිනවනේ
ළඟදී එකක් දානවා කියලා මාක් හරි කට කතාවක් තිබ්බා. මේක මොකක් වුණාද කියලා මට හොයාගන්න බැරි වුණා.
ඇතර මේ name servers තියෙන එකන් අර tree එකක් විදිහට නේ. ඒක name server එක ගැටදී තවත් name servers තියෙනවා. ඒ වගේ බෙදලා බෙදලා යනවා.
අපි DHCP කියන එක ගැනත් කතා කරනවා.
කලින් ඒකම මේ DNS ගැන තව ගැටලුවක් තියෙනවා මට මේ. දැන් අර ඊමේල් වල මේ sender frame policy framework කියන එක
SPIF කියන එක. ඔව්
ඒ වගේ දේවල් වලට DNS භාවිතා කරනවා නේද?
ඒ කියන්නේ ඇත්තටම DNS වල ඒවා text record තමයි පාවිච්චි කරන්නේ. sender policy framework කියලා කියන්නේ මේ ඇත්තටම දැන් මේ ගොඩක් ප්‍රශ්න තියෙනවා මේ domain spoofing කියන එක. domain spoofing කියන්නේ එක එක අයගේ domain එක දාලා වෙන වෙන අය mail යවන. ඉතින් මේක තෝරගන්න යදපු උපක්‍රමයක් තමයි ඒ domain එක සඳහා අදාළ DNS service කියන මේ domain එකට mail යවන්න පුළුවන් servers මේවයි IP මේවයි කියලා record එකක් publish කරන එක තමයි ඔය මේ sender policy framework එකෙන් කරන්නේ. ඒතකොට මේ sender policy framework implement කරු mail server එකට mail එකක් එනකොට ඒ domain එක from domain එක ඇත්තට from domain එක ඒගොල්ලෝ check කරලා බලනවා මේක sender policy framework ඒගොල්ලෝ පැත්තෙන් implement කරලා තියෙනවා නම් මේ වෙන server එක ඇත්තටම මේ domain එක සඳහා authorize mail යවන්න පුළුවන් server එකක්ද කියලා බලන එක තමයි ඇත්තටම spiff filing කරන්නේ.
ඒ වගේම කලින් මේ ළඟදී මට මේ සිද්ධ වෙච්ච දෙයක් මේ අපේ ඇත්තටම මේ කියන්නේ company තියෙන domain එක Google apps වලට දාලා තින්නේ. ඒක host කරලා තිනකොට මේ දැන් Twitter වගේ එකක් අපි add කරගන්න යනකොට අපේ XMPP account එකට Twitter add වුණා. ඒක මම net එකේ පොඩ්ඩක් search කරලා බලනකොට ඒකටත් තියෙනව නේද XMPP කියන්නේ protocol wise entries දාන්න දිනව නේද?
පුළුවන්. ඔව් DNS එකේ කියන්නේ දැන් DNS ගොඩක් දේවල් වලට පාවිච්චි කරනවා. මේ domain key වලට පාවිච්චි කරනවා. ඒ වගේ කියන්නේ DNS records දැන් එක එක මේ වගේ authentication දේවල් වලට දැන් ඇත්ත උදාහරණයක් ගත්තොත් IPsec VPN වලට පවා key exchange වලට DNS පාවිච්චි කරනවා.
ඔව් දැන් අපිට කියන්න දෙන්න ඇතනෝ DNS වල අර සරල අදහස මේ domain name එකක් IP address එකක් බවට පරිවර්තනය කිරීම වුණාට දැන් ඊට වඩා විශාල ශාස්ත්‍රයක භාවිතා වෙනවා නේද?
ඔව් ඒක අම්බුලුල් පරාසයන් මේ සඳහා යොදා ගන්නවා දැන්.
ඔව්. ඒකම DHCP service ගැන කතා කරොත් කොහොමද කලින්ක පටන් ගන්නේ?
ඔව් Dynamic Host Configuration Protocol කියලා තමයි මේකට කියන්නේ. මේක ඇත්තටම අදාළත් තියෙන ඔය network එකේ computer එකක් දාපු කෙනෙක්ට දන්න ඇති computer එකේ network එකට සම්බන්ධ කරාම මේකට IP address තමන් ඇතුල් කරන්න ඕනේ. මොනවාද අදාළ IP address එක මොකද්ද මේකට අදාළ DNS server එක WIM server එක මොකද්ද default gateway මොනවාද මේක ඉතින් computer 3-4000 දින network එකකදී මහර කරදරයක් මේ IP manage කරනවා කියන එක. කොයි පරිගණකයකට කොයි IP එක දුන්නද කියලා හොයලා බලන්න ඕනේ. ඉතින් ඕ වගේ ගැටලු විසඳන්න තමයි මේ DHCP ක්‍රමය යොදාගන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් ADSL වගේ සම්බන්ධ වෙන අයට IP ලැබෙන්නේ මේ DS server DHCP server එකක් කරා. එතකොට වෙන්නේ DHCP server එකට අපි දීලා තියෙන IP address pool එකක්. ඒ කියන්නේ list එකක්. අපිට පරිගණක network එකකට සම්බන්ධ වුණාම මේ DHCP client එකක් run වෙනවා මේ පරිගණකේ. එතකොට මේ DHCP client එක විසින් මේ අර DHCP server එකත් එක්ක කතා කරලා ඒ වෙලාවේදී free දින IP එකක් මේ පරිගණකයට ලබා දෙනවා. මේක තමයි ඇත්තටම DHCP වල අවශ්‍යතාවයක් ක්‍රියාවලියක් බුද්ධික.
ඔව් ඒකම ගාලින් අර boot p කියන protocol එක ගැන කතා කරනකොට DHCP වැදගත් වෙනව නේද?
ඔව් ඇත්තටම දැන් ඔය thin client වලදී thin client වලට dumb terminal කියලා ගොඩක් වෙලාවට අපි කියන්නේ. ඒ කියන්නේ hard disk එකක් computer එකේ නැතුව මේ network card එකේ තියෙන boot protocol එකක් හරහා මේ machine එක OS එකක් boot කරන එක. මේක ගොඩක් වෙලාට මුල්ම කාලේ පටන් ගත්තේ මේ novel වලදී. novel network systems තමයි මුලින්ම මේ වගේ එකක් ආවේ. ඒ කියන්නේ ethernet booting කියන එක. NE2000 කියන network card protocol එකක ඒ කියන්නේ මේ network card එකේම ROM එකක් එනවා. boot PXE කියලා මට මතක විදියට. ඒකෙන් වෙන්නේ ඇත්තනම අර DHCP server එක හරහා ඊළඟට boot server එකක් තියෙනවා. මේ bootstrap එකක් දෙනවා මේ server එකෙන්. ඊට පස්සේ IP assign කරලා අර server එකෙන් machine එක boot වෙලා එන එකට ආන්නේ. එතකොට ඒ පරිගණකේ hard disk එකක් මුකුත් නැහැ. network එක හරහා තමයි machine එක OS එක boot වෙන්නේ.
ඒ වගේම මේ DHCP වලද නිතර භාවිතා වෙන සංකල්පයක් තමයි මේ මේ ලීස් ඉන්ටර්වල් එක කියන එකනේ. IP එකක් ගත්තාම නේ
කොච්චර කාලයක් ඒක ක්ලයන්ට් කෙනෙක්ට ලබා දීලා තියෙනවද කියලා. ඔය දැන් ADSL වල පැය 6න් 6ට වගේ IP මාරු වෙන්නේත් DHCP server එක කියලා දෙන උපරිමයෙන් පැය 6කට වඩා එක හොස්ට් එකකට IP එකක් ලබා දීලා තියන්න එපා කියලා.
ඔව්. ඒ වගේම මේ DHCP වල කාලින්ග දැන් ස්ටැටික් IP තියාගන්නත් පුළුවන් නේද? ඒ කියන්නේ ක්ලයන්ට් මේ ක්ලයන්ට් මේ IP එක කියලා.
ඔව්. ඒක ක්ලයන්ට් හඳුනගන්න ඒගොල්ලෝ යොදාගන්නේ මේ hardware address කියන එක network interface එක. ඕනම දැන්
MAC address
එක. MAC address කියන එක. Media access
tempo.
ඔව්. ඒකෙන් කරන්නේ ඇත්තටම දැන් යුනික් ID identification එකක් තියෙන හැම network card එකටම මේ hardware address එකට තමයි ගොඩක් වෙලාවට මේ IP එක assign වෙන්නේ.
මම හිතන්නේ දැන් මේ ප්‍රශ්න වලට පැහැදිලි උත්තරයක් හම්බෙන්නේ නැති එකම මේ අපි ඉදිරි වැඩසටහනකදී බලමු මේ DHCP DNS වගේ එකක් ඒ server එකක් ලේසියෙන් ඉන්ස්ටෝල් කරගන්න විදිහත් පැහැදිලි කරලා දෙන්න.
ඔව් ඇත්තටම මේ වගේ සර්විසස් ගැන කතා කරොත් නම් බුද්ධික. දැන් උදාහරණයක් අපි ඉස්සෙල්ලා මේ Windows ගැන කතා කරොත් Windows වල මේ කියපු සර්විස් දෙකම built in වෙනවා. ඒ කියන්නේ Windows server එකක් ගත්තොත් එහෙම මේ Active Directory එකේ කියනවා. DHCP server එකේ කියනවා. DNS කියන එකත් ඒකෙම එනවා. Linux ගත්තත් එහෙමයි. Linux වලත් මේ කියපු හැම එකම එනවා. Active Directory එක නෑ. ඒක LDAP දාගන්න open LDAP වගේ එකක් දාගන්න පුළුවන්. DHCP server එක තියෙනවා. DNS server එක bind වගේ දේවල් තියෙනවා. ගොඩක් DNS නම් වර්ග තියෙනවා. DHCP ඔව්.
ඔව් මේ දැන් කලින් අපි මේ Fedora වල Red Hat වල තියෙන මේ අර Fedora direct server කියලා එනවා. දැන් Red Hat නම් Red Hat direct server කියලා තියෙනවා. ඒතර කලින් කතා කරපු LDAP කතන්දරේම තමයි අර ඒකලෝ හොඳ මේ front end app දීලා තියෙනවා මේ enterprise level එකට. ඒ කියන්නේ දැන් GUI එකේ අපිට ලේසියෙන්ම configure කරගන්න පුළුවන් විදිහට මේ එනවා Fedora direct server කියන එක.
කලින් මේ දනිෂ්ක මම හිතන්නේ මේ Fedora තමයි මුලින්ම මේ enterprise level එකේ open source direct service එකක් හඳුන්වා දුන්නේ නේ.
ඔව්.
ඔව් මීට අමතරව දැන් දැන් ප්‍රාථමික අවධියේ මේ direct ඒ කියන්නේ මේ authentication වගේ Windows domain එකක් සහ wins එකක් කරගන්න බල අපිට මේ සම්බ උපයෝගී කරගෙන උනත් හැබැයි මේක ගැටලුව තියෙන users ලා ප්‍රමාණය වැඩි වෙනකොට මේක ඇත්තට සාර්ථකත්වයක් නැහැ.
ඔව්
ඒ කියන්නේ කලින් ගේ සාර්ථකත්වයක් නැහැ කියන්නේ මේ slow වෙන්න ගන්නවද නැත්නම් ඒ කියන්නේ මොන වගේද?
ඔව් තියෙන features ගොඩක් අඩුයි දනිෂ්ක මේක authentication සඳහා පමණයි යොදා ගන්නත් පුළුවන්. එතකොට ඊට අමතරව මේක user list එක වැඩි වෙනකොට ගොඩක් වෙලාවට මේක slow වෙනවා. ඒ වගේ ගැටලු තියෙනවා. මොකද මේ ගැන අපි දවසක් කතා කරා ප්‍රසන්න එක්ක. මොකද ප්‍රසන්න යුනිවර්සිටි එකේ ඉස්සෙල්ලා පාවිච්චි කරා කියලා මේ ඇතර සම්බා ඩිරෙක්ටරි සර්විස් එක. මොකද ඒ වුණාට ඒක ඇත්තරම user ප්‍රමාණය වැඩි වෙනකොට ඒ පස්සේ ඒගොල්ලෝ කෝ ඒගොල්ලෝ මේ ඇක්ටිව් ඩිරෙක්ටරි වලට මාරුණා කියලා.
හරි හරි.
මේ දනිෂ්ක මේ මොකද්ද මේ Ubuntu වල control alt backspace කියන shortcut key එක disable කරනවා කියලා කතාවක් තියෙනවා.
ඔව් දැන් මම දැක්කා මෙයා මේ බුද්ධික මේ මම හිතා 9.10 4 ඉඳලා මේගොල්ලෝ අර මේ සාමාන්‍යයෙන් Linux වලදී control වලට backspace දාලා අපිට x එක restart කරන්න පුළුවන් නේ තමයි ලොග් ඔෆ් වෙනවා කරගන්න. දැන් ඒක මේ කියන්නේ අර පාවිච්චි කරන අයකින් ඒ කියන්නේ නොදැනුවත් මේ බිලා ඒ කියන්නේ මේ combination එක ඒ කියන්නේ අවස්ථාව අඩු ඉතින් ඒත් මේ නොදැනුවත් ඒ බිලා එහෙම මේගොල්ලෝ කියන්නේ ලොග් ඔෆ් වෙනවා එහෙම කියලා මේ ඒක disable කරලා තියෙනවා. ඉතින් ඒක මේ xorg.conf එකට ගිහලා ඒක edit කරලා හරි නැත්නම් මේ dontsep කියලා කියන පොඩි command එකක් තියෙනවා. ඒ විදිහට ඒ ක්‍රම දෙකෙන් එකකට මේක ආයිත් මේ සාමාන්‍ය පත්‍රපත් කරගන්න පුළුවන් කියලා දාලා නැත්නම් මේ ගොඩක් තියෙනවා මේ පොඩි ගොඩක් මම කියන්නේ පොඩි list එකක් දීලා තියෙනවා මේ Ubuntu එකෙන් මේගොල්ලෝ يعني අත්‍තරම මේ non issues වල දාලා තිබුණා මේ පහුගිය අත්‍තරම මේක හම්බුනේ මේ අපි මේ කලින් කතා කරපු බුද්ධිකේ ප්‍රශ්නයට අපි විසඳුම් හොයන්න ගිහිල්ලාම තමයි අපි මේක මේ අපි ලින්ක් එක දාමු නේද අපේ මේ ආදුවන්ට බලාගන්න පුළුවන් වෙන.
ඔව් දාමු. ඇත්තටම ඒ කියන්නේ ඒක ගැන දැනුමක් නැතුව දැන් ඊළඟ රිලීස් එක ආවට පස්සේ මේ නැත්තම් කට්ටිය අමාරු වෙටින්න පුළුවන් නේද?
ඔව් ඒක තමයි.
මේ මලින්ද කිව්වා මේ control වලට backspace නැතුනම කොහොමද සක්ුණාම මේක recover කරන්න කියලා නේ මලින්ද?
ඊළඟට අපිට ප්‍රශ්නයක් යොමු කරලා තිනවා රුවන් මෙතන මේ ගෙවමු කරලා තින්නේ අහලා තිනවා මේ WordPress බ්ලොග් එකකට ස්පෑම් වෙන එක නවත්තන්නේ කොහොමද කියලා. මේක ඇත්තටම මේ ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් නේද?
ඔව් මේකට තියෙනව නේද හර්ෂ ප්ලගින් එකක්
මේ පයිමට් කියලා නේ.
ඔව් හැබැයි මේක පාවිච්චි කරන්න නම් පොඩ්ඩ WordPress.com සයිට් එකට ගිහිල්ලා මේක රෙජිස්ටර් වෙන්න ඕනේ. රජිස්ටර්ලා API key එකක් අරගෙන ඒ ප්ලගින් එක මේක ෆ්‍රී දෙන්නේ. ඒ ප්ලගින් එක ඇක්ටිව් කරගන්න ඕනේ. එතකොට කමෙන්ට් ස්පෑම් කියන ඒවා ගොඩක් වෙලාට 90% විතර අඩු කරගන්න
ඕනේ. මට නම් 90% වඩා ඒක ඇත්තටම හොඳ මේ ස්පෑම් ෆිල්ටර් එක.
ඔව්. මගේ වගේම මේ පහුගිය දවස්වල අපි දැක්කා මේ ඒ ස්පෑම් නැතුව කමෙන්ට් දාන අයවත් ඒක ස්පෑම් කියලා මාක් කරලා තියෙනවා නේද? ඒ මොකද කරන්නේ? ඒ වෙලා තියෙන්නේ අපේ සමහර අය ගිහිල්ලා ගොඩක් වෙලාට ඔක බ්ලැක් ලිස්ට් වෙන බුද්ධිගේ ඊමේල් ඇඩ්‍රස් එකට සහ ඒ ආගොල්ල දාන අර ලින්ක් වලට. අපේ කට්ටියක වෙන කට්ටියක බ්ලොග් වල ගිහිල්ලා මේ සයිට් එක ඇඩ්වර්ටයිස් කරන්න URL එහෙම දාලා මොකද දැන් මේ ස්පෑම් කරන එක විදිහක් තමයි මේ අර නමට කීවර්ඩ් එකක් දාලා සයිට් URL එකට එයාගේ URL එක දාලා මොකක් හරි බොරු කමෙන්ට් එකක් ලියනවා. Good work. Well done.
එතකොට අර Google rank එකේ උඩ දෙනවනේ.
Google rank එකේ උඩට එන්න. ඉතින් මේක දැක්ක ගමන් අර IT එක කෙනා දන්නේ කෙනෙක් නම් මෙයා මේක ස්පෑම් කියලා ක්ලික් කරොත් එයා අර ප්ලගින් එක පාවිච්චි කරනවා නම් මේගොල්ලන්ගේ මේ ඊමේල් ඇඩ්‍රස් එක සහ URL එක අර ස්පෑම් ඩේටාබේස් එකට ඇඩ් වෙනවා.
බ්ලැක් ලිස්ට් වෙනවානේ.
ඔව් දැන් මගෙත් ගොඩක් දන්න කට්ටිය පවා මගේ බ්ලොග් එකේ කමෙන්ට් කරනවා මම මේවා ගිහලා තියෙන්නේ අර ස්පෑම් එකේ. ඉතින් හැමදෙස්සම ගිහලා හොයලා බලලා මේ
අනිත්ක මේ එතන පෙන්නනවා මෙච්චරක් ස්පෑම් වෙලා තියෙනවා කියලා රතු පාටින්.
ඔව් ඇත්තටම දැන් මගේ එක 1900 ගානක් දුකද ස්පෑම් බ්ලොක් කරා කියලා පෙන්නනවා මේ ඒ ප්ලගින් එකේ මොකද පොඩි අර ගැජට් එකක් තියෙනවා දාන්න පුළුවන්. ඒක මේ විජෙට් එක දැම්මම පෙන්නනවා මෙච්චරක් බ්ලොක් කරා කියලා. බැර පින් බෑක් ස්පෑම් කියලා දෙයක්ත් තියෙනවා. මේ පින් බෑක් එකක් කියලා කියන්නේ තමන්ගේ බ්ලොග්ස් ඒ කියන්නේ බ්ලොග් එකේ පෝස්ට් එක වෙන කෙනෙක් එයාගේ බ්ලොග් එකේ දාලා ලින්ක් කරොත් එහෙම අපි වැතර පින් බෑක් එකක් එනවා මේ මේ බ්ලොග් එකේ වාට ලින්ක් එකක්
දැම්මම. අපේ පෝස්ට් අපේ පෝස්ට් එකට කමෙන්ට් එකක් එනවා එහෙමනේ.
ඔව් ඒක මේ ඒක ටෙක්නික් එක කට්ටිය පාවිච්චි කරනවා මේ ආයි ස්පෑම් කරන්න. ඒ කියන්නේ ඇත්තනම ලින්ක් එක දාන්නේ මේක මේ වැතර පාස් කරලා පින් බෑක් එකක් පාස් කරලා
ලින්ක් එකකින් කරා
ලින්ක් එකක් දම්මන ඒවාත් තියෙනවා. ඉතින් මේවත් අරගෙන ගොඩක් කරලා බ්ලොක් වෙනවා.
මේ මට තේින් ප්‍රශ්නයක් තියෙනවා මේ ඔබේ ආලුවෙක් ඇහුවේ මගෙන් SQL server එකක් අලුතෙන් අපි කියන්නේ මේ ලයිසන් ගත්තා කියලා. ඊට පස්සේ එයා අහනවා ඒකේ concurrent connections කීයක් එක වෙලාවකදී පුළුවන්ද කියලා පාවිච්චි කරන්න.
ඔව් මේක ඇත්තටම මේ මම එක සැරයක් ඔය ලයිසන්ස් කතා කරනනේ මේ client access licensing කියලා එකක් තියෙනවා Microsoft අයගේ. මේ Microsoft SQL server ගැන නේද හර්ෂ කතා කරන්නේ?
ඔව් Microsoft SQL server.
මේ ඒගොල්ලන්ගේ Windows වල තියෙන client access server කියලා මේවා 10යි 5යි 100යි කියලා තියෙන්නේ. එතකොට මේ
කලින් සාමාන්යෙන් 5ක් හම්බ වෙනවා නේද?
ඔව් 5යි හම්බ වෙන්නේ ඊට වැඩියෙන් ඕන නම් ගන්න ඕනේ. හැබැයි මේක IIS වලට බලපානවද නැද්ද කියලා මට හරියට මතක නැහැ.
SQL server වලටනේ.
SQL වලට නම් බලපානවා කියලා තමයි දන්නේ. මොකද දැන් මගේ hosting ඔය කරනකොට අපිට කියනවා මේ client access මේ data center edition එකක් ගන්න කියලා. මේ data center වලට වෙන මේගොල්ලන්ගේ තියෙන licensing එකක්. මේ data center licensing එකේදී නම් මේ ගැටලුව නැහැ හැබැයි. හැබැයි enterprise වගේ individual ගන්නකොට කොහොම වෙයිද කියන එක. මොකද මේ Microsoft ලගේ මේ licensing කියන එක හරි ටිකක් complex. එක මොකද ඔය ලයිසනින් එකක් දෙපැත්තකට ගන්න පුළුවන්. දැන් එන්ටර්ප්‍රයිස් එකක් නම් PC වයිස් එයාට වෙනම ලයිසන් එකක් තියාගන්න පුළුවන් සර්වර් එක ඇක්සස් කරන්න. එහෙම නැත්නම් සර්වර් එකට ක්ලයන්ට් ඇක්සස් ලයිසන්ස් වෙනම දාලා තියන්න පුළුවන්. එතකොට දැන් ඇක්ටිව් ඩිරෙක්ටරි වගේ තිබ්බත් මේ ප්‍රශ්නේ නෝ. ක්ලයන්ට්ලා ගොඩක් කනෙක් වෙනවා නම් අර ක්ලයන්ට් ඇක්සස් ලයිසනින් ප්‍රමාණය අඩු නම් මේක බ්ලොක් වෙලා වැඩ කරන්න නැතුව යනවා.
එයා නම් මං හිතන්නේ කරන්නේ නැන්නේ .NET සිස්ටම් එකක එක SQL server run කරන්නද?
ඔව් හැබැයි මේක local host දුවනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
නෑ මේක මම live system එකක් විදිහට
නෑ. ඒ නෑ මං කියන්නේ IIS server එකේ සහ SQL එකේ එකම server එකේ දුවනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
එතකොට ඒ
වගේම හරිද දැන් එයා SQL server මේ අර desktop edition එක කියලා දෙනවනේ.
ඔව්.
ඒක පාවිච්චි කරනවා නම් මං හිතන්නේ ඒකේ තියෙනවා මේ user limit එකක් නේද?
ඔව් මං
ඒ concurrent connection limit එකක් තියෙනවා නේද?
ඔව් ඒක මේ free edition එක.
ඔව් මට හැබැයි මේ
කියලා කියන්නේ.
ඔව් මට එක සැරයක් මේක කතා වෙලා තියෙන exchange server සහ client access licensing අඩු වුණාම access server එකේ error එකක් එන too many client access licensing error කියලා ඇවිල්ලා client access වෙනම දාන්න ඕනේ.
හ්ම්.
නැත්තම් connect වෙන්න දෙන්න.
ඊළඟ ප්‍රශ්නේ යන්නේ අපි එන.
ඊළඟ ප්‍රශ්නෙත් මේ Windows ගැනමයි තියෙන්නේ. මේ Windows 7 වල විශේෂත්වය කුමක්ද? Vista වලට වඩා ඒකේ විශේෂයෙන් තියෙන්නේ මොනවද කියලා අහලා තිනවා මේ ප්‍රශ්නේ.
අනිත් එක මේ මම දැක්ක එක blog එකේ comment එකක් දාලා තිබ්බා. අපෝ මේ Windows 7 මේ Vista වල bug fix කරපු එකක් මම එයා දැකලා තියෙනවා. මේක මේ crash වෙන ඕනේ තරම් 2GB RAM තියෙන machine ලත් කියලා මම කවුරුනේ comment එකක් තියෙනවා දැක්කා.
ඔව් මාත් ඒ blog එකේ comment එක නම් කියෙව්වා. මේ අද Twitter update එකකුත් එක්කෙනෙක්ගෙන් මම දැකලා තියෙනවා මේ එයාට blue screen update එක දෙවෙනි පාරටත් ආවා කියලා එයා program එකක් ලියනවා. මට වෙලා නිකන් මට හිතන මට ප්‍රෝග්‍රෑම් එක ලියාගන්න තේරෙන්නේ නැද්ද කියලා මම හරි වැරදි කෝඩ් එකක් ලිව්වාම ඉතින් මෙමරි ඩම්ප් එකක් ගියාම හිර වෙන OS එක. මොකද ඒක ඇත්තනම මේ OS එකේ වරදක් නෙමෙයි මේ ඇප්ලිකේෂන් වල ගොඩක් කියලාද. ඔව් ගොඩක් වෙලාට මේ හાર્ඩ්වෙයාර් වල ගැටලු වලට තමයි ගොඩක් වෙලාට මේක Windows ගත්තත් Linux ගත්තත් මොනා ගත්තත්
මේ ස්ක්‍රීන් එකේ ඉන්නේ එකට නේ.
ගොඩක් වෙලාට හાર્ඩ්වෙයාර් සහ ඩ්‍රයිවර්ස් වල ගැටලු වලට තමයි මේක ඉන්නේ ගොඩක් වෙලාට. ඇත්තනම OS එකේ ගැටලුවක්ම නෙමෙයි. ඉතින් හරියට ඩ්‍රයිවර්ස් නැති වුනහම හරියට මැච් වෙන්නේ නැතිනම් මෙමරි වල ගැටලු තියෙනකොට
මම හිතන්නේ නොදන්න කට්ටිය ගොඩක් ඔය බ්ලූ ස්ක්‍රීන් එක මයික්‍රොසොෆ්ට් එකට ඈඳලා කතා කරන නිසා හැමෝම හිතන්නේ බ්ලූ ස්ක්‍රීන් එකක් ආපු හැටි මේ OS එකේ ප්‍රශ්න.
ඕ දැන් මොකද උදාහරණයක් ගත්තා 99.9%ක් මැෂින් වල වෛරස් තියෙනවා. ඉතින් මේ ෆයිල් සිස්ටම් ෆයිල් චේන්ජ් වෙලා තියෙන්නේ මේවා වෙනස් වෙලා ඉතින් මේවා හිර වෙනකොට මේ ඔයගේ ප්‍රශ්න එනවා.
එන්න ඉඩ තියෙනවා.
ඔව්. මයිදන් තිලිනද කියන්න
ගැන ඇහුවොත් එහෙම දැන් අහපු.
ඔව් ඒ Windows server ගැන මතකයි නේද මං අප්ටයිම් එක report එකක් දීලා හර්ෂ මාගෙන් පිළිගත්තෙත් නෑ.
මොකද? ආ ඔව්.
ඔව් මගේ machine එකේ XP installation එක අවුරුදු කීයද හර්ෂ තිබි 3යි නේද?
අවුරුදු 3කට
වැඩි. 3කට වැඩි. ඊට පස්සේ අර එදා අපි කතායෙන් පස්සේ බැලුවනේ Windows අපේ 2003 server එක installation date 2004.
ඔව්.
සාමාන්‍ය සර්වර් එක වැඩ කරන කිසිම ගැටලුවක් නැහැ.
ආදාත් ෆෝමැට් කළා ඉන්ස්ටෝල්
ෆෝමැට් කළා ඉන්ස්ටෝල් කළා නැහැ. ඔව්. මේ කලින් ඉදින් මොනවද මේ Windows 7 වල දකින්නේ Vista වලට වඩා?
මම දන්නේ මට අට තිල්න ඩොග් ගැන කතා කරන්න බලන්න නේද? තිල්න බ්ලොග් එකේ තිල්න තිබ්බනේ.
ඔව් මම බ්ලොග් එකේත් එක වරද්ද දාලා තිබ්බා. මේ මම නම් හිතන්නේ Windows 7 වල drivers Vista වලට වඩා drivers automatically work කරලා ඉන්ස්ටෝල් කරගන්නවා. ඒ වගේම graphics පාවිච්චි කරන හැටි Vista වල වඩා හොඳයි. මොකද මගේ දැන් මම දැන් දාන් ඉන්න version එකේ graphics drive එක දාලත් නැහැ. ඒ වුණත් error team එක හොඳට වැඩ කරනවා. ඒ කියන්නේ Vista වල නම් graphics drive එක අනිවාර්යෙන් දාන්න එපා. error team එක වැඩ කරන්නේ නැත්නම් වැඩ කරේ නැහැ නේ.
ඔව් Windows update එකෙන් ඒක ගන්නව නේද?
ඔව් Windows update වලින් අර generic drivers හොගක් ඒවා දාගන්න.
අනිත් එක ගේම දැකපු එකක් දැන් සමහර අය කියන්නේ ඔය 2GB 3GB RAM තිබ්බත් ඕක මේ ස්ටක් වෙනවා කියලා. ඒ RAM එකට අදාළ නැති වුණත් මේ කියන්න ඕනේ මේ මම දන්න කෙනෙක් ටෙස්ට් කරා Pentium 3 512 RAM තියෙන machine එක Windows 7 දැම්මා. ඒ machine එකේම Windows XP දැම්මත් එච්චර fast run වෙන්නේ නැහැ. මේ ඒක හරියටම ටෙස්ට් කළා මම දැක්කා ඒක. Windows 98 වල අපි දකින්න අර ස්පීඩ් එක තියෙන්නේ පරණ මැෂින් වල දැම්මම ඒ තරම් ස්පීඩ් රන් වුණා Windows 7.
ඒක තමයි ෆුල් වර්ෂන් එකේන ෆීචර් එකක් විදිහට. මේ GPU එක වෙනුවට CPU එකෙන්ම GPU කරන වැඩේ කරන්න. ඒ කියන්නේ ලොකු VGA card අවශ්‍ය වෙන එකක් නැහැ මේ ඉස්සරහට Windows 7 වලදී නම්. මේ දැන් අපි CPU කොහොමද full 100% පාවිච්චි කරන්නේ නැහනේ.
ඔව්.
ඒක නිසා ඒ CPU එකෙන්ම graphics process කරන CPU එකම පාවිච්චි කරන Windows 7 ඉස්සරහට හදනවා කියලා තිබ්බා. ඒක ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නැහැ ඉතින්.
මේ මම දැකපු අනිත් එකක් සමහර මේ features එහෙම automatically මේ අයින් වෙලා තිබ්බා. අර මේ preview වෙන එක එහෙම task bar එකේ, ඒ කියන්නේ ඒ machine එකට හරියන විදිහට එයා automatically හදා ගන්නවා.
ඔව්.
නෝ ඒ කියන්නේ මේ graphics නම් ඒ කියන්නේ performance අනුව බලලා එයා change කරගන්නවා. මං හැබැයි දැකපු එක දෙයක් තමයි මේ Windows 7 applications මුකුත් නැතුව Windows 7 first boot එක megabyte 400ටත් අඩු ප්‍රමාණයක් නැත්නම් RAM පාවිච්චි
කරන්නේ.
ඒ වගේම UI එක හරියට සෑහෙන ලේසි.
ඔව් UI එකේ
පායක හොඳට design කරලා තියෙනවා.
ඔව් ඒ
ගොඩක්ම ඩොක් කරන ඒවා හරිම ලේසියි නිකන් ඩොක් කරන්න විතරයි තියෙන්නේ. ඒක ඇත්තට ඒ පැත්තට ඩොක් කරනවා Windows.
ඔව් ඒ කියන්නේ ගොඩක් ඔය හැම OS එකේම තියෙන හොඳ කැලිටික එක අහු ගල්ලා මේකට දාලා තියෙනවා.
ඔව් සමහර වෙලාවට උඟ තරහ යන්න පුළුවන් හොරකම් කරලා අරහෙන් මෙහෙන් කියලා. හැබැයි අන්තිමට ඉතින් user කෙනෙක් විදිහට හැමදේම තියෙන එකටනේ අපි කැමතිනේ.
ඔව් ඉතින් බණිනවට වඩා හොඳ දේ තියෙනක හොඳයි නේද? ඒ කියන්නේ ඇත්තටම දැන් අපිට දැන් ෆීචර්ස් OS 3ක ෆීචර්ස් තුනක් තියෙනවා. OS 3 පාවිච්චි කරන්නේ නැහැ මේ ෆීචර්ස් තුනක.
නැත්නම් ඉතින් අර OS එකට ආදරේ කියලා ඒක විතරක් මේක පාවිච්චි කරන්න කියලා එකක් දැම්මොත් ඉතින් අපිට කවදාවත් හරියමං OS එකක් නැති වෙනවා.
ඔව් ඒක තමයි.
ඒ වගේම අර Vista වල තිබ්බ එක හැබැයි අර start menu එකේ දැන් පරණ XP වල වගේ දිගට ලොකු ලිස්ට් එකක් ඉන්නේ නැහනේ. මේ පොඩි search box එකක් එක්ක අපිට හරිම ලේසියෙන් හොයාගන්න පුළුවන් පළවෙනි අකුරු දෙක තුන ගැහුව ගමන් ප්‍රෝග්‍රෑම් එකේ ටග් ගාලා එක හොයාගන්න පුළුවන්.
අනිත් එක මේ
XP වල සෑහෙන වෙලාවක් කරා මෙනු අයිටම් එක හොයාගන්න ගියා.
ඔව් ඒක නම් ගොඩක් පහසුයි නේද?
අනිත් එක බූට් වෙන ටයිම් එකත් ගොඩක් අඩුයි නේද?
ඔව් Windows 7 නම් ගොඩක් ඉක්මනට බූට් වෙනවා.
ඒකත් එක්තරා වාසියක්. හැබැයි එතනින් එහාට මම ගොඩක්ම ඇප්ලිකේෂන් දාලා තාම ටෙස්ට් කරේ නැහැ. පේන තරමින් නම් ගොඩක් හොඳයි කියලා කියන්න පුළුවන්.
මම ඔෆිස් එක වැඩ කරන්නේත් ඒක තමයි මට කිසිම කරදරයක් උන්නේ නැහැ
මම තාම ඇප්ලිකේෂන් ගොඩක් දැම්මේ නැහැ මොකද ඔක අගෝස්තු වලින් පස්සේ මේ එක්ස්පයර් වෙන හින්දා දැන් ගන්න වෙනවනේ එහෙනම් ඔබට ගොඩක් පුරුදුන ප්‍රශ්න
ආරංචි හැටි එන්න අගෝස්තු පාවු වෙනකොට වගේම
RC වල රිලීස් කරන ඩේට්
RC 1 එකක් එයි කියලා තමයි කියන්නේ
ඔව් මේ එතකොට බලමුනේ අපි එකත් පාවිච්චි කරලා
ඒකන් නිකන් දෙයි කියලා
හිතන්න. දැන් මේ පළවෙනියම ආපු මේක බීටා වර්ෂන් එක මෙහෙම හොඳ නම් ඊළඟ වර්ෂන් එක කොච්චර හොඳ වෙයිද?
ඔව්. මේ තිලින හර්ෂ මොනව හරි දිනවනේ දලු 2G කඩ් එකක් ගැන එහෙම කතා කරන්නේ.
ඔව් මේ මං හිතන්නේ අදද දන්නේ රිලීස් වෙන මට අද තමයි නිවුස් එක ආවේ මේ ATI Radeon 4890 මම හිතන්නේ අලුත් VGA කඩ් එකක් ඇවිල්ලා තියෙනවා ඒක අලුත්ම මේ අප්ග්‍රේඩ් එකක් ඇත්තටම කලින් තිබ්බ VGA කාඩ් එකට මේකේ විශේෂත්වය වෙන්නේ හැමතිස්සෙම රේඩියන් කම්පැනි එක කරන්නේ ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ට තරංගයක් දෙන අනිත් කම්පැනි එක තමයි Nvidia. ඒක තමයි වැඩිම මිනි ආය පාවිච්චි කරන සහ ජනප්‍රිය මේ VGA කාඩ් එක. ඒගොල්ලන්ට හොඳ තරංගයක් දෙනවා මොකද ගොඩාක් අඩුවට මේ VGA කාඩ් එක ගොඩාක් අඩු මුදලකට තමයි ඒගොල්ලෝ විකුණන්නේ. අනිත්
වගේ තියෙන රේඩියන් කිව්වට මේ ATI නේද? සෝරි AMD නේද?
ඔව් AMD කම්පැනියම තමයි මේ මම හිතන්නේ ATI කරන්නේ ඉන්නේ එකම කම්පැනි එක. මේ අර AMD Intel මේ තරඟ යනවා වගේ Nvidia රේඩියන් තමයි තරඟ යන්නේ. දැන් මේ අලුත් කාඩ් එකේ ගාණ දාලා තිබ්බේ මම හිතන්නේ ඩොලර් 210ක් වගේ ගාණ. ඒ කියන්නේ මම හිතන්නේ රුපියල් 22000ක් වගේ නේද? ඒ වගේ ගාණක් එන්නේ.
ඔව් හරි පොඩි ගාණක් වගේ හර්ෂකෝ මේ VGA කාඩ් එක රුපියල් 20000 දීලා අය කරගෙන මේ අපි සාමාන්‍ය අපේ කට්ටිය පරිගණකයක් ගන්න මිලට තමයි VGA කාඩ් එකක් දාගන්නේ.
ඒකට මේක මේ විශේෂත්වය තියෙන දැන් මෙහෙමනේ ඉතින් වාහනයක් ගන්න ගියත් මරුටියක් ගන්නා ඉන්නවා BMW ගන්න ඇත් ඉන්නවා. මම කියන්නේ BMW ගන්න කියලා නෙමෙයි ඒකට අර ඇත්තටම
ඉතින් සාමාන්‍ය 40000 50000 60000 ඒ වගේ රේන්ජ් එක විජි කට් තියෙනවනේ ඒව ගන්න ලක්කයක් ඉන්නවා
නෑ අනිත් ප්‍රශ්නේ තියෙන මෙතන මේ දැන් ඒ පර්ෆෝමන්ස් දෙන Nvidia කාඩ් එකේ ගන්න ඩොලර් 510යි දැනට ඉතින් අනිවාර්යයෙන්ම Nvidia කම්පැනි එකට අඩු කරන්න සිද්ධ වෙනවා මේ ඔයර කලිනුත් ඔය වැඩේ වුණා Nvidia එක කරන්නේ මුලින්ම කාඩ් එකේ ලිට දාලා ගොඩාක් ප්‍රයිස් එක වැඩියෙන් තමයි විකුණන්නේ ඊට පස්සේ දෙවෙනි ෆේස් එකේදී අනිවාර්යෙන් AMD ඊට වඩා භාගයකටත් අඩුවෙන් මේ
ඒ සමාන ප්‍රහමන
ඔව් ඒ ගැප් එක පුරවනවා මේ හුඟක් හොඳට. ඉතින් එතකොට අරගොල්ලෝ ටක් ගාලා ආයි ප්‍රයිස් එක අඩු කරනවා. මේ එතකොටත් ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේ දැන් අද මේ කාඩ් එක එන්න සතියකට කලින් මගේ යාළුවෙක් හිටියා එයා ගත්තා 40000ක් විතර දීලා ඔය Nvidia හොඳ කාඩ් එකක්. ඉතින් එයාට දැන් හුඟක්ම මේ හිතේ අමාරුවක් ඇති මේ ඊට වඩා හොඳ කාඩ් එකක් ඊටත් වඩා ගොඩක් අඩු මුදලකට ගන්න පුළුවන් වෙනවා කියලා. මේ ඒක තමයි අලුත්ම නිවුස් එක මේ VGA සම්බන්ධයෙන් එන. ඔය පොඩ්ඩක් Tom's Hardware වගේ ගියොත් බලා ගන්න පුළුවන් මේ දවස්වල වැඩිපුරම කතා කරන්නේ මේ VGA සම්බන්ධයෙන් නම් ඒ කාඩ් එක ගැන.
ඔව්. තිල්න දන්නවනේ අපි ADSL 4MB ගත්ත කියලානේ.
ආ ඒකට ආරංචි කරදරයක් එමත් උනායි කියලා.
කොහොමද මේකේ ස්පීඩ් එක? 4MB ම එනවාද කියනවා.
ආ සාමාන්‍යයෙන් ටොරන්ට් ඩවුන්ලෝඩ් කරනකොට නම් 3MB වලින් උඩ යනවා. හා. තවල් වරුවෙත් හැබැයි ADSL වල මේ දවස්වල මම දැකපු දෙයක් තමයි මේ වෙනදරට වඩා වේගය ගොඩක් අඩු වෙලා තියෙනවා. මේක 2MB ඔෆිස් පැකේජ් වලයි ඔක්කොගෙම වගේ මේ ගැටලුව තියෙනවා වගේ.
මම කාලින්ගෙන් හින්දාත් ගොඩක් අඩු වෙනවා ඉතින් මොකද හුඟක්ම පාවිච්චි කරනවානේ.
නෑ දවල් වරුවේ නම් එහෙම ගොඩක් පාවිච්චියක් එන්නේ අපේ ඔෆිස් එකේ වැඩවලටනේ පාවිච්චියෙන් රැට තමයි ඉතින් මොන හරි ගොඩක් ඩවුන්ලෝඩ් වෙන දැම්මෝ. මේ
මම දැන් එකපාරට අප්ඩේට් කරපු හින්දා වැඩිපුර පාවිච්චි කරන නිසාත් දන්නේ නෑනේ.
නෑ අපේ දැනටත් දෙකම තියෙනවා 2MB lines උත් තියෙනවා 4MB එකකුත් තියෙනවා. දැන් ඇවරේජ් බැලුවොත් එහෙම මට තේරලා දෙන 2MB දෙකක් ගන්න එක සමානලා ලාභයි වගේ මේ 4MB එකක් ගන්නවට අනික දැන් අප්ග්‍රේඩ් එක දුන්නේ මම මන්ඩේ තමයි ඇප්ලිකේෂන්ස් බාර දුන්නේ. ඒගොල්ලෝ කිව්වේ ටියුස්ඩේ වගේ යනකොට මේක අප්ග්‍රේඩ් කරනවා කියලා. ඒ වුණාට ෆ්‍රයිඩේ දවල් කතා කරනකොටත් අප්ග්‍රේඩ් එක කළා නැහැ. එක පාටම මේ හයිට් විතර ADSL එක වැඩ කරන්නේ නැතුව ගියා සිකුරාදා. ඊට පස්සේ රවුටර් එක ලොග් කරලා බලනකොට රවුටර් එකේ අර අප්ස්ට්‍රීම් එක ඩවුන්ස්ට්‍රීම් එකයි වැඩි වෙලා. ඒ කියන්නේ අප් ඩවුන්ස්ට්‍රීම් එක 4MB කියලා ඩිස්ප්ලේ කරනවා. ඩවුන්ස්ට්‍රීම් අප්ස්ට්‍රීම් එක නම් කොහමද 512 මයි ඒකෙත් තියෙන්නේ. ඒනට මේගොල්ලෝ දැන් මේ පොඩි වැඩක් කරනවානේ මේ පැකේජ් මාරු කරපුවා මේ යූසර්නේම් එක මාරු කරනවා. ඉතින් කොහොම හරි දැන් ඔන්න මම ඊට පස්සේ රවුටර් එක ලොග් කරලා යූසර්නේම් මාරු කරලත් බැලුවා. නෑ යුසනේම් කියලා එනවා. පව් සෙනසුරාදත් බැලුව නෑ, ඉරිදත් බැලුව නෑ, සඳ මං ඇත්තට මැට්ට ගියේ නෑ, සඳ දවසෙත් නෑ. අඟහරුවාද උදේ තමයි ඉන්ටර්නෙට් අකවුන්ට් එක ඇක්ටිව් වෙලා තිබ්බේ අර අලුත් එකට. ඉතින් හිතා ගන්න බෑ මේ වගේ පොඩි දෙයක් කරන්න මේ මෙච්චර කාලයක්
ගතවෙන්නේ.
ඔව් හොඳ වෙලාවට අපි කරපු වැඩේ ඔක්කොම එකපාර දෙන්න තු එක ලයින් එකක් විතර
ගාන. ප්‍රශ්නේ දැන් මේ මේ වගේ අර කම්පැනි එකට යව කරපුවම ඒගොල්ලන්ට ප්‍රශ්නයක් ඇති
වෙනවා. ඔව් මොකද දැන් දැන් ඔයගොල්ලන්ගේ 1243 හොට්ලයින් කතා කරාමත් ඒගොල්ලෝ තාම අප්ග්‍රේඩ් වෙලා නැහැ, තාම අප්ග්‍රේඩ් වෙලා නැහැ කියලා කියනවා මිසක් ඒගොල්ලන්ටත් හරි උත්තරයක් දෙන්න මේ විදිහක් නෑ. ඒ වුණාට
මගේ ඒක ඇතරම SLT එකට තමයි හොඳ නැත්තේ.
ඔව් SLT එකට හොඳ නැත්තේ. මොකද ගොඩක් අය මම දැකලා තියෙන බ්ලොගුත් ලියලා තිබ්බේ ඒගොල්ලන්ටත් මේ ගැටලුවට මුණ පාන්න උනා කියලා.
හැබැයි ඩවුන්ග්‍රේඩ් එක ඩවුන්ග්‍රේඩ් කරොත් තමයි මොකද වෙන්නේ ඉක්මන කරලා දෙන්නේ.
ඔව් ඩවුන්ග්‍රේඩ් කරොත් නම් නැතිම කරලා දෙයි. මේ ඒ වුණාට ඉතින් ෆෝම් එක හොඳයි කියලා තමයි තේරෙන්නේ. මොකද ටිකක් පර්ෆෝමන්ස් එහෙම හොඳයි කියලා තියෙනවා. මම ස්වීට් ටෙස්ට් එකක් එහෙම දැම්මා මොල්ඩිව්ස් වලට එහෙම සාමාන්‍ය මිලිසෙකන්ඩ් 27කට වගේ තමයි පින් වෙන්නේ.
ආ ඒ කියන්නේ පින් එකත් හොඳ වෙලා නේ.
ඔව් පින් එකත් ගොඩක් හොඳ වෙලා තියෙනවා. මොකද අර
මොඩියුල් කාලින් අනිත් එක ගන්න තියෙයි. දැන් බෑන්ඩ්විඩ්ත් වැඩි කරපුවම පින් එකට බලපානවා.
ඔව් පින් එක අඩු වෙන්න ඕනේ. හරනම් බෑන්ඩ්විඩ්ත් එක වැඩි වෙනවා. يعني ඒ කියන්නේ බොටල්නෙක් ගොඩක් අඩු
වෙනවානේ.
ආ මේ 27කට වගේ තිබ්බා රෑට වගේ ස්පීඩ් ටෙස්ට් එක කරන කොහොම 3.5 වලින් උඩ පැත්තේ තියෙනවා. හොඳයි.
ඒ කියන්නේ හොඳයි.
ඒ කියන්නේ හොඳයි.
අපේ ඔෆිස් එකේ තියෙන ලයින්ස් ටෙලිකොම් ලයින් එකකුත් තියෙනවා, ඩයලොග් ලයින් එකක් තියෙනවා. මේ දවස්වල ඩයලොග් ලයින් එක නම් අන්තිමයි. අරින් ස්ලෝ
මයි දැනේ
10GB විතර තමයි ඩවුන්ලෝඩ් රේට් එක තියෙන දවල්ට.
කොස් කටින් යන හින්දා ඒකත් කට් කරලා දාන්න නෑ
නෑ ඇත්තන උදා අපේ ඔය 4MB ලයින් එක පාවිච්චි කරනවා මයි දැනේ 20 ඔව් ඒකයි සාමාන්‍ය 15,000ක් විතර ඔය 4MB ලයින් එක ඇක්ටිව්ලි යූස් කරනවා. ඉතින් ඒක යූස් කරනකොට කොයි වෙලෙත් 30කට උඩ ස්පීඩ් එකක් එනවා හැමතිස්සෙම. මොකද අපි පොඩ්ඩක් අර බෑන්ඩ්විඩ් ත්‍රොට්ලින් කියන එක කරනවා. පොඩ්ඩක් අර බෑන්ඩ් ෂාප්නින් කරලා තමයි බෑන්ඩ්විඩ් බෙදලා දෙන්නේ. ඉතින් ඒ වුණාට හොඳයි. හැබැයි මට තිල්නලේ ඔෆිස් එකට ආවනේ ඉන්ටර්නෙට් ගැටලුව එදත් තේරෙනවා. මම කිව්වේ මේ ඉන්ටර්නෙට් ගොඩක් ස්ලෝ නේද තිල්න කියලා.
ඔව්
මේ
කලින්ද මේ ඔයා දැන් මොකක්ද කරන්නේ මේ බෑන්ඩ්විඩ්ත් ෂාප්නින් වගේ මට ඒක පැහැදිලි කරනවද?
ඔව් ඒ කියන්නේ දැන් දනිෂ්ක මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි නම් ඒක ඉන්ටර්නෙට් ලයින් එකක් 10 දෙනෙක් පාවිච්චි කරනවා නම් එක්කෙනෙක් ඩවුන්ලෝඩ් 10ක් විතර දැම්මොත් එහෙම අනිත් අයට අසාධාරණයක් සිද්ධ වෙනවනේ. මේ එක්කෙනෙක්ට වැඩිපුර බෑන්ඩ්විඩ්ත් එකක් ගිහලා අනිත් අයට බෙදෙන. ඉතින් අපි කරන්නේ per IP again per connection අතන මෙතන IP එකක් මේ පාවිච්චි කරන්නේ අර මම අර කලින් කිව්වාගේ MAC address කියන එක. MAC address එකකට තියෙන connection ගන්නට නෙමෙයි bandwidth දෙන්නේ අපි, MAC address එකකට තමයි bandwidth එක වෙන් කරන්නේ. ඉතින් උදාහරණයක් ගත්තොත් computer ඒ වෙලාවේ concurrent 20ක් connect කරලා තියෙනවා නම් available bandwidth එක 20ට බෙදලා දෙනා මිසක් එක්කෙනෙක්ට වැඩිපුර දෙන්නේ නැහැ.
ඒක බැරිද අපිට
සමානව යන්නේ
manager එකක් වගේ භාවිතා කරලා වැඩි කරගන්න?
බෑ, download manager එක භාවිතා කරත් අපිට ඒ කියන්නේ system එකෙන් check කරන්න අපි එක MAC address එකකින් connection key connection ගන්න නෙමෙයි බලන්නේ කොච්චර bandwidth එකක් use කරනවද කියන එක
තමයි. download manager එක කරන්නේ අර එකම file එක connection 3-4කින් ගන්න
එක. 3-4කින් download
කරන්නේ. ඒත් වැඩක් නෑ නේ
ඒ සමානව. ඒත් වැඩක් නෑ. එතන අපි ගොඩක් වෙලාට අර header control එහෙම කරනවා. ඒ කියන්නේ application wise උත් check කරනවා මොන applications මේ communicate කරන්න කියලා. ගොඩක් කරලාට ඕවත් වහලා තමයි මේ සාමාන්‍ය මැනේජ් කරලා තමයි යවන්නේ. කරදරයක්
නෑ. ඔව් මේ කණික මොන වගේ software solution එකක්ද මේ පාවිච්චි කරන්නේ? කියන්නේ අපි ඒ කියන්නේ නම් වශයෙන් සමාන කරන්න පුළුවන් ද කියන්නේ මේ අපි ඒ වගේ limit කරනවා නම් ඒ කියන machines ඔක්කොටම එක විදියට මේ connection එක දෙවිදාන විදියට.
ඔව් දනිෂ්ක කියන්න පුළුවන් ගොඩක් ඔක්කොම පාවිච්චි කරනවා මේ අපේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ ඔය වගේ controlling ඒ කියන්නේ management පාවිච්චි කරන්නේ දනිෂ්ක ඔක්කොම open source ඒවා. බෑන්ඩ්විඩ්ත් ත්‍රොට්ලින් වලට නම් භාවිතා කරන්නේ IP tables වල තමයි. IP tables custom IP tables වගේක් පාවිච්චි කරනවා අපේ පොඩි scripts වගේකුත් එක්ක. එතකොට අර මම ඔක මීඩියා ඒ කියන්නේ access control mechanism ගොඩක් වැඩ කරන්නේ squid එක දුවන තව තව පොඩි plugins වගේ අපි හදලා තියෙනවා සහ squid වල තියෙන features නැයි ගොඩක් පාවිච්චි කරන්නේ. ඒවා transparent proxy එකක් හැටියට යන්නේ. අනිත් ඒවා ඔක්කොම IP tables වලින් තමයි කරන්නේ. උඩ හරියදී අපි පොඩ්ඩක් Cisco වගේ පාවිච්චි කරනවා. ඒවා හැබැයි ගොඩක් වෙලාට මේ ෆිල්ටරින්, ඒ කියන්නේ ප්‍රොටෝකෝල් ෆිල්ටරින් වලට වගේ තමයි පාවිච්චි කරන්නේ.
ඇත්තටම මට දැන් මේ කාලින් කතා කරද්දී හිතන මේ 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 ක්‍රමේ ඒ කියන්නේ ඔෆිස් එකකට වඩා මේ පාසලකට වුණත් හොඳයි කියලා හිතනවා නේද? ඒ කියන්නේ හොස්ටල්ක ළමයිනොත් මේ වැඩ කරන්න ගියාම සමහරු ගන්න එක්කෙනෙක් මේ ගොඩක්ම ඩවුන්ලෝඩ් කරගන්න ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් කියලා අනිත් ළමයි තා ඒක නේ ස්ලෝ වෙන්න පුළුවන්. ඒ තැනකදී වුණත් මේක හොඳයි මේ ක්‍රමය හැබැයි නේද?
ඔව් දැන් ගොඩක් ISP ලෙහෙම මේක ඩිප්ලොයි කරගෙන යනවා. ඒ කියන්නේ දැන් මොකද එක නැත්තම් එක ක්ලයන්ට් කෙනෙක් ගොඩක් පාවිච්චි කරන එක ක්ලයන්ට්ලට අසාධාරණ වෙන හින්දා දැන් ISP ලෙවල් එකේ ඒ කට්ටියත් ඉම්ප්ලිමෙන්ට් කරගෙන කරගෙන යනවා මම දන්නේ දෙයට
මොකද කාලින් දැන් ISP ලෙවල් එකේ කරන්න දෙයක් නැහැ දැන් අපිට 512 නම් 512 විතරයිනේ හම්බ වෙන්නේ
නෑ ඒකත් මෙහෙම දෙයක් තියෙන නහර්ෂන් දැන් අපිට 512 කියලා කිව්වට අපිට ඇත්තටම මේගොල්ලෝ 512 ම ලබා දෙන්නේ නැහනේ ඒගොල්ලන් ඉන්ටර්නෂනල් බෑන්ඩ්විඩ්ත් එකට දැන් උදාහරණයක් ගත්තොත් SLT ගත්තොත් SLT දෙන ඔක්කොම ADSL කනෙක්ෂන්ස් ටික සහ SLT එකට තියෙන බෑන්ඩ්විඩ්ත් එක බැලුවොත් එහෙම ඒ අයට තියෙන මේ ගැටලුවක් තියෙනවානේ මේ මේක ඔක්කොටම දෙන්න බෑනේ ඒක නිසා අර පාවිච්චි කරන එක තියෙන available bandwidth එකත් එක්ක concurrent එකත් එක්ක බෙදන්න එක තමයි කරන්නේ.
512 එකනොත් තමයි අඩු වෙනව ඇත්තටම
කියලා. අඩු වෙන්නෙම නැහැ හර්ෂ අර පාවිච්චි කරන කට්ටිය වැඩි වෙනකොට එක්කෙනෙක්ට වැඩිපුර අසාධාරණයක් වෙන්නේ නැති විදිහට හැමෝටම එක speed එකක් ලැබෙන එක තමයි වෙන්නේ. අද ඉතින් අපි කලින් නවත්තන්න කල්පනා කරේ අපිට තව වැඩකට යන්නත් තියෙනවා එක මේට අහන කට්ටියක් දන්නවා ඇති මම හිතන්නේ ගොඩක් දෙනෙක් එතෙ ඉතින් කාලේ උපන්දිනේ නේ
බලු කපුඩු දානයක් දෙනවා කියලා ආරංචිය අපිට
ඒකට පොඩි ටිකට් එන්න කියලා කිව්වා බල්ල ටිකේ ඉද්දන්නේ නැහැ ඒකට පොඩි පාටියකුත් තියෙනවා මේ ඉතින් කට්ටියම හම්බෙයි ඒට අපිට නේද ඔව් ගොඩක් කට්ටියට එන්න කියලා කිව්වා මේ හෙට එතන හම්බෙන්නේ මේ බ්ලොග් සහ චැට් ලින්ක් හම්බෙච්ච යාළුවන්ට තමයි හෙට එන්න කියලා තියෙන්නේ
ඉතින් ඒ කියන්නේ ඉන්ටර්නෙට් යාළුවන්ට
අන්තර්ජාල යාළුවන්ට හැබැයි සමහර අයට ආච්චිල එන්න බා කියලා ඒ වගේ ගැටලුත් තියෙනවා සමහර අන්තර්ජාල යාළුවන්ට මේ ලොකු අය
වාසය සමහර අය කියන්නේ අපි ආ යාළුවන්ට ගිහිල්ලා එක්කන් එන්නත් වෙලා තියෙනවා මේ අපේ රොටරි පාස් වෙන මල්ලිල එහෙම නේ ඒ වුණාට මේ එන්න ගන්න යාළු මේ කොළඹට කොටුවට එන්න ගන්න නැහැ කියලා
ඉතින් ඔව් දැන් අර මලින්ට කලින් ඉඳා ගන්නත් ගියේ ඒ සම්බන්ධයෙන් ගැටලුවක් ඇවිල්ලා
ඔව් ඒ මලින්ට නම් කොටුවට එන්න ගන්නවා යම් දීගෙන කියන මේ අපි සුදාරක මල්ලි එහෙම මේ මම හිතන්නේ කොළඹ ඉස්කෝලේ ගියත් එයා මේ කොටුවට එන්න දන්නේ නැහැ කියලා දෙවරින් මම හිතන්නේ අපි ශ්‍රී සාමද කොහෙද මේ එක්කන් එන්න යනවා.
ඔව් ඒක තමයි. මේ මේ දවස්වල අනික එයාට එන්න බෑ කියලා වගේ තමයි තිබෙන්නේ. මොකද අර ආච්චීගෙන් අහලානේ එයා සාමාන්‍යයෙන් එන්න යන්නේ. ඒක ඒ පිළිබඳ ගැටලුවකුත් තියෙනවා. මොකද
ඒකද බ්ලොග් එකේ දින කාරණේ සම්බන්ධයෙන්ද දන්නෙත් නැහැ නේද?
ඔව් මේ දවස්වල මේ පෙම් හබේකුත් තියෙනවානේ අපි සුදාරකට. ඒක නිසා ඒක කරලා දන්නේ තියෙන මයික් එක අපා කරන වගේ සද්දයක් එනවා ඒක ගණන් ගන්නවා විතින්නේ මයික් එක පොඩ්ඩක් මෙයා කරන එහෙනම් අදට හැමෝටම ඔව් ඒක මේ අපි දහන කට්ටියගේ පොඩ්ඩ සමාව ඉල්ලනවා අද අපිට මේක කෙටි කරන්න වෙච්ච එක ගැන මේ ලබන සතිය අපි ඉතින් ටිකක් දීර්ඝ වැඩසටහනක් කරමු නේද
ඔව්
කොමන්දනේ මේ අපිට මේ අලුත් අවුරුද්දම තමයි කරන්න වෙන්නේ නේද
ඇත්තටම අපේ මේ බ්ලොග් බරතන් තියෙනවානේ 18-19 මේ අප්‍රේල් මාසේ අපි ඒකම බැලුවේ දනිෂ්ක මේ පොඩ සජීවි පැය 24ක වැඩසටහනක් කරන්න කට්ටිය දුරකතන වලින් ප්‍රශ්න අහන්න දීලා මොකද අපි සාමාන්‍යයෙන් හැම මැරතන් එක නම් වගේ රේඩියෝ එකක් කරානේ අර ටෙක් කතා සජීවි කරන්න කියලා තමයි හිතන් ඉන්නේ ඔව් ඒ කියන්නේ රේඩියෝ එක අතරේම අපි මේ ටෙක් කතා වැඩසටහන
කරලිවත්
කරමු නේද
ඒ කියන්නේ දැන් ලබන සතිය අපි මේ දැන් අලුත් අවුරුද්ද වෙනවානේ ලබන සතිය වැඩසටහනත් මේ අපේ
ලබන සතිය වැඩසටහන ඇත්තන රෙකෝඩ් කරන්න බැරි වේ නේද බුද්ධික කට්ටියම උත්සාහ කළ බලමු නේද මං හිතන්නේ පුළුවන් වේ නේද සිකුරාදා අපි මම නම් හැබැයි ඉන්නවා බුද්ධිකත් ඉන්නවනේ අපි උත්සාහ කළ බලමු ප්‍රශ්න අපි ගොඩක් ඒවට උත්තර දුන්නේ ඒවට පොඩ සමාවිල්ලනවා ඊළඟ සතියේ අපිට කල් දෙන්න කියලා අද පොඩ වැඩසටහන කලින් ඉවර කරන්න ඕන නිසා එහෙනම් හැමදෙනාටම සුභ සතියක් කියලා ප්‍රාර්ථනා
කරනවා සුභ දේශ සුභ අලුත් අවුරුද්ද
ඔව් ඒ සුභ අලුත් අවුරුද්ද ඊළඟ සතියේ දාමු නේද
ආ ඔව්
ඒ වගේම සුභ උපන්දිනය
බොහොම ස්තුතියි